ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට. නොතට සිනමාව
සිනමාවේ නොදුටු පැතිකඩ සොයා යන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය.
ඔබ දකින ඔබ බලන සිනමාවේ රාමුවෙන් ඔබට යන්නට අවසරයි.
හොදෑමනම් තවත් මාසයක අවසානයකට තමයි අපි එළඹෙන්නේ. මේ ජනවාරි මාසයේ අවසාන බ්‍රහස්පතින්දා නුදුටු සිනමාව විශේෂංගය ආරම්භ කරන්න තමයි අපේ මේ සූදානම. එවගේම විශේෂම මතක් කළොත් මේ සිනමා කෘතියක් හෝ සිනමා කරුවෙකු පිළිබඳව විමර්ශනය කිරීම හෝ විග්‍රහ කිරීම තමයි අපි මේ විශේෂාංගයෙන් සිදු කරන්නේ. මේ සඳහාපත් සමග අද දවසේදීත් සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වී සිටිනවා සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයිබෝන් විදර්ශන, සුබදෑසනක්.
අයිබෝන් නිකුණ.
හොඳයි, අපි මෙවර මේ විශේෂාංගයෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වුණු චිත්‍රපටයක් පිළිබඳව. ඉතින් මේ චිත්‍රපටය හෙට දිනයට එදෙන ඔස්ට්‍රේලියානු දිනයටත් ඍජු සම්බන්ධතාවයක් දරනවා. 1788 වසරේ ජනවාරි මාස 26 වෙනිදා සිඩ්නි කෝව් වෙත බ්‍රිතාන්‍යයන්ගේ පළමු බලඇණිය ගොඩබෑම සිදුවීම සහ ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම තමයි හෙටට එදෙන ඔස්ට්‍රේලියා ඩේ, එම නැත්නම් ඔස්ට්‍රේලියානු දිනය මගින් සනිටුහන් කරන්නේ. ඉතින් මේ දිනයත්ෙන්ම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට කනගාටුදායක දිනයක් වෙනවා. ඉතින් මේ යටත් විජිතකරණයත් සමග ඔස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවට මහත් තාඩන පීඩන රැසකට මුහුණ දෙන්න සිදු වුණා. කාලයත් සමග මේ එල්ලවෙන පීඩනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් 20 වැනි සියවසේදී ස්වදේශික ඔස්ට්‍රේලියානු දරුවන් සුදු සංස්කෘතියට හැඩගැන්වීමට සිදුකරපු උත්සාහයක් ලෙස ඔවුන්ව තමුන්ගේ දෙමාපියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කිරීම සිද්ධ කළා. ඉතින් මේ කනගාටුදායක තත්ත්වය ගැන තමයි අද අපි කතා කරන්නේ. අද කතා කරන මේ චිත්‍රපටය ග්‍රන්ථයක් ආශ්‍රයෙන් නිර්මාණය වුණා. ඔස්ට්‍රේලියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ෆිලිප් නොයිස් තමයි මෙහි අධ්‍යක්ෂකවරයා. ඉතින් මං කලින් කියපු මේ ග්‍රන්ථයේ කතුවරයාගේ මව නැන්දනිය සහ ඥාති සොයිරිය සුදු යටත් විජිත සමයේදී මුහුණ දුන් සත්‍ය අත්දැකීමක් මත පදනම්ව තමයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. කතාව කෙටියෙන් කිව්වොත් 1931 වසරේදී සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ ඥාති සොහිරිය ඔස්ට්‍රේලියාවේ ජිගලොන් නගරයේ ජීවත් වෙද්දී සුදු සංස්කෘතියට හැඩගැන්වීම සඳහා ඔවුන්ව බලෙන් රැගෙන යාම සිද්ධ කරනවා. ඉතින් මොවුන් මුව ගංගාවේ ස්වදේශික ජනාවාස වෙත ගෙන යාම තමයි ඔවුන්ගේ අපේක්ෂාව වෙන්නේ. මොවුන්ට ස්වදේශික සහ සුදු දෙමාපියන් සිටීමත් නිසා මොවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයකුත් මේ අතරතුරේ යොමු වෙනවා. කොහොම නමුත් මොවුන් තිදෙනා ද්‍රාන්දවා සිටින තැනින් පැන යාම සිදු කරනවා. කිසිම දැනුමකින් තොරව බටහිර ඔස්ට්‍රේලියාවේ තිබෙන දීර්ඝතම වැටක් වන කැලෑසාවු නැවැත්වීම සඳහා සැකසූ වැටක් ඔස්සේ, අපි කියන රැබිට් ප්‍රූෆ් ෆෙන්ස් කියන වැට ඔස්සේ තමන්ගේ දෙමාපියන් සොයාගෙන යන අපහසු ගමනක් සම්බන්ධයෙන් තමයි මේ කතාව දිගහැරෙන්නේ. මේ චිත්‍රපටය තමයි නමින් කිව්වොත් රැබිට් ප්‍රූෆ් ෆෙන්ස් කියන චිත්‍රපටය. කොහොම නමුත් අපි කතාබහට යොමුනොත් විදර්ශන, රැබිට් ප්‍රූෆ් ෆෙන්ස් කියන මේ චිත්‍රපටය ඔස්සේ සුදු යටත් විජිත සමයේදී ඔස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ලබපු අත්දැකීම් සහ තාඩන පීඩන නිර්වචනය කිරීම අධ්‍යක්ෂකවරයා කොයිතරම් දුරකට සාර්ථකව සිදු කරලා තිබෙනවා කියලාද ඔබ හිතන්නේ? අපි ඒ ගැන විදර්ශන එහෙමනම් මුලින් කතා බහ කරමු.
ඔව් නිපුණ, මම හිතන්නේ දැන් හෙටට හෙදෙන්න නියමිතව තිබෙන විශේෂම ජනවාරි 26 දෙන ඔස්ට්‍රේලියානු දිනය කියන එක ඔස්ට්‍රේලියානු සුදු ජාතික සමාජයට, මම දන්න ඔස්ට්‍රේලියානු දිනයක් නිදාසේ දිනයක් වගේ සමරන්න උනාට අපි දන්නවා මේ නිපුණ කිව්වා වගේම මේක ඔස්ට්‍රේලියානු ආදිවාසීනු ජනතාවට විශේෂයෙන්ම ඇබොරිජිනියානුවන් සාවිශේෂම ටෝරස් දූපස්වාසීන් විදිහට සැලකෙන මේ ආදිවාසීන්ගේ ඉතිහාසය තුළ මේක ඛේදනීය දිනයක්. කියන්නේ එක්තරා විදිහක ඔස්ට්‍රේලියානු දිනයක් විදිහට සමරනකොට 1888 ජනවාරි 26 බ්‍රිතාන්‍ය සිරකරුවන් අරගත්ත නැව් 11ක් සිද්ධි බොක්කට ඇවිල්ලා එතනදී ඔස්ට්‍රේලියානු බ්‍රිතාන්‍ය ජනාවාස නිල වශයෙන් පිහිටවපු දිනේ විදිහට සැලකුවට, අනිත් අතින් අපි දන්නවා ඇමරිකාවේ වුණා වගේම ලතින් ඇමරිකාවේ වුණා වගේම ඔස්ට්‍රේලියාවේ මේ අලුත්යයි කියන මේ භූමිය නිර්මාණය වෙලා තියෙන්නේ විශාල ඉතිහාසයක් සහිත ආදිවාසීන්ගේ, අර කිව් ඇබොරිජිනියානුන් සහ ඒ ටෝරස් දූපත් වාසීන්ගේ ඒ විශාල ඉතිහාසයක් සහ උන්ගේ සංස්කෘතියක් යටපත් කරලා ආක්‍රමණය කළා තමයි මේ දවස සමරන්න වෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් මේක ආදිවාසී අපේ ප්‍රජාව මේක සමරනවට එකඟ නැහැ, ඔවුන් අවමානයට පීඩාවට මර්ධනයට පත් කරගත් ඉතිහාසයන් නිසා ඔවුන් මේක ඉන්වේෂන් ඩේ එකක් විශේෂ ආක්‍රමණය කරපු දවසක් විදිහට තමයි මේ සමරන්නේ. ඉතින් මං හිතනවා හෙටට නියමිත මේ කාරණේ ඇතුලේ අපිට ඉතාම වැදගත් වෙනවා මේ චිත්‍රපටිය. මම හිතන්නේ මේකේ හරිම නම එතකොට අපි ගන්න පුළුවන් සිංහල මම හාවන්ගේ වැට. හාවන්ගේ වැට කියන එකත් මම හිතන්නේ සංකේතාත්මක අර්ථයක් අපිට ඇති කරනවා. ඒක රැබිට් ප්‍රූෆ් හෙන්ස් කියලා කිව්වට මේක හාවන්ගෙන් බේරෙන්න හාවන් විශාල ගාහනය වැඩි වෙනකොට හාවන්ගෙන් ආරක්ෂා වෙන්න හදාගත්ත වැටක් වුණාට මේක රූපකයක්. මම හිතන්නේ එක්තරා විදිහක ඒ සිනමා කෘතිය සහ මේ තියෙන මේ සමාජ දේශපාලන කාරණය මේ අපිට හේතු ගන්වන්න පුළුවන් ආකාරයේ සංඥාවකුත් මේ නමේ තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ ෆිලිප් නොයිස් කියන අධ්‍යක්ෂකවරයා. ඇත්තටම චිත්‍රපටිය පිටිපස්සේ වීරචාරිකාවක් තමයි තියෙන්නේ. මේ චිත්‍රපටිය තිරගත වුණේ 2002. මම හිතනවා අර ඔස්ට්‍රේලියානු සුබිදාතිකයන් පිළිගන්න අකමැති අතීතයක්. මම හිතනවා මේ චිත්‍රපටියෙන් නැවත මතක් කරනවා. මම හිතනවා චිත්‍රපටිය තුළ මේ සාකච්ඡාව විශේෂම අපි දන්නවා අපි එකට කියන්නේ මේ අහිමි වූ පරපුරක් ඇතුලේ කොහොමද මේක හැදුනේ, මේ අපි අද කතා කරන මේ මර්ධනයේ ඉතිහාසය කොහොමද සිද්ධ වුණේ කියන එක තමයි මම හිතන්නේ චිත්‍රපටයේ ඉතාම කාරණාවක් විදියට තියෙන්නේ. මේ අපි දන්නවා මේ විශේෂම 1869 දී ඔස්ට්‍රේලියානු රජය මේ අරන් යනවා ඇක්ට් එකක්. ඒක තමයි Aboriginal Protection Act කියන එක. ඒකේ නිකන් ඒගොල්ලගේ නම දාන්නේ Aboriginal උන් මේ සුරකීමේ පනත කියලා. ඊට පස්සේ 1886 දී Half Caste Act කියලා එකක් ගේනවා, හර්ධ ස්වදේශීය පනත කියලා එකක්. ඒකනේ සිද්ධ වෙන්නේ විශේෂම ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයන් වන, ඒ කියන්නේ Aboriginal-වරුන්ගේ ගෙවල්, රැකියා සහ ඒගොල්ලන්ගේ කසාද විවාහ මේ ඔක්කොම නියාමනය කිරීම නාමයෙන් තමයි මේ පනත එන්නේ. ඊට පස්සේ 1930 වගේ වෙනකොට ඔස්ට්‍රේලියානු ආණ්ඩුව රජය මේ අතරම අර්ධ ස්වදේශිකයන් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ අර්ගෙනම කිව්වොත් උන්ට අනුව මේ සුදු ජාතික පියවරුන්ට ජාතක වෙලා Aboriginal-යානු ඇතුළු ආදිවාසු ස්ත්‍රීන්ගේ බිහි වෙච්ච දරුවන්ගේ මේ ඉරණම වෙනස් කරන්න තමයි මේ තීරණ ගන්න මේ ඇක්ට්ස් ඔක්කොම මේ අදාළ අනට්ටික ගේන්නේ. හැබැයි ඇත්තටම සිද්ධ වෙන්නේ ඔවුන් ඒකට කියන්නේ මේ අර්ධ ස්වදේශික දරුවන් ඒ ජනාවාසවලින් අපි කියනවා ඒ ආදිවාසීන්ගෙන් බේරගන්න, නැත්නම් ආදිවාසී සමාජයෙන් හැල්ලුවෙන් ගලව ගන්න කියලා තමයි මේ කියන සුදු ජාතිකයන් මේක අරන් යන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ චිත්‍රපටියේ හදනම ආපහු අපි ටිකක් කතා කළොත් මේක දැන් මේක අර්ධ ස්වදේශික දරුවන් මේකේ ඔවුන්ගේ ආදිවාසී සමාජය තුළ නිදහසේ ඉන්න එක යම්කිසි පාලනයකට සීමාවකට ලක් කරන්න මේ රජය මේ නීති පනවන්න හේතු කිහිපයක් ඔවුන් ඉදිරියට ගන්නවා. එකක් තමයි අර්ධයක් සුදුහම වෙච්ච දරුවන්ව කළු ජනතාවගෙන් බේරගන්න ඕනේ කියන එකක්. අනිත් එක තමයි සුදේශිකයන්ගේ රුධිරයත් එක්ක සුදු, ඒක සුදු ජාතික රුධිරය මිශ්‍ර වීම විසින් සුදේශිකයන්ගේ තියෙන උත්තරීතර වටිනාකම වැඩි වෙලා ඔවුන් වඩ වඩා අයිතිවාසිකම් ඉල්ලන්නේ කියන බය. එතකොට ඒ කාරණයක් ඒක ඔවුන්ගේ හේතුවක් විදියට තියෙන. අනිත් එක තමයි ඔවුන් මොවුන් මේ අත්කරගන්න නැත්නම් ඔවුන් මේ විදියට අරගෙන ඔවුන් අරගෙන ගිහිල්ලා අර කියන සුදු ජාතික ඊනියා නැත්නම් වික්ටෝරියානු ශිෂ්ටාචාර සංස්කෘතියට ඔවුන්ව අනුවර්තනය කරන්න උත්සාහය ඊළඟ කාරණේ විදියට තියෙන. ඔවුන් හිතනවා මේ ස්වදේශික දරුවන් මේ අර්ධ ස්වදේශීය දරුවන් හැකිනෙකා සමග කසාද බන්දලා දුන්නාම මේ කියන කළු අපි කියන කළු ජාන සහය තියෙන කළු පැහැය ක්‍රමිකව ඒක මේ අතුරුදහන් වෙලා ඔවුන් නවතත් අර ඔස්ට්‍රේලියානු සුදු ජාතික සංස්කෘතියට මේ අනුවර්තනය වෙයි කියන මෙන්න මේ හේතු කාරණා උඩ තමයි මම අර කලින් කිව්ව ඇක්ස් ඔක්කොම කියන. ඒතකොට මේ චිත්‍රපටියේ මේ අපි දන්නවා මේක ඇත්තට වෙච්ච සිදුවීමක් තමයි පාදක කරගන්නේ. මොලි ක්‍රයික් කියන ඒ අර්ධ ස්වදේශික ඇරිය යා ඉන්න බටහිර ඔස්ට්‍රේලියාවේ ජිගලොන් කියන ගම්මානේ. ඊට පස්සේ ඇගේ තාත්තා මේ ඇත්ත සිද්ධියට අනුව සුදු ජාතික නිවාස හදන කෙනෙක්. ඊට පස්සේ අම්මා Aboriginal කාන්තාවක්. ඊට පස්සේ මොලිවයි ඊට පස්සේ ඒකම ඇගේ මේ එයාගේ අවුරුදු 8ක් වෙන සහෝදරිය වෙන ඩේසි, ඒකම උන් දෙදෙනාගේ ඥාති සහෝරිය වෙන ග්‍රේසිවයි බලහත්කාරයෙන් අරගෙන යනවා ජෙගලොන් ගම්මානේ ඉඳලා 70ක්ම 1500ක් ඈතින් තියෙන මුවර් රිවර් නිවාස සංකීර්ණය වෙතට දැන් මුවර් රිවර් නිවාස සංකීර්ණය කියලා කියන්නේ මේ සුදු ජාතික ආණ්ඩුව සහ සුදු ජාතික ආගම. ඒකට කතෝලික ඔහුගේ ඒ දින ආගමික සංස්ථාවත් මේකට මැදිහත් වෙනවා. අපි දන්නවා නන්ස්ලා කතෝලික පූජකවරියන් සහ ඒගොල්ලෝ තමයි මේ ඇදිහත් වෙලා මොලීවත් ග්‍රේසි සහ ඩේසි අතුළු මේ සියලුම මේ අර්ධ ස්වදේශික දරුදරියන්ව අර ඊනියා පුනරුත්ථාපනය කිරීම නාමයෙන් මේ අනුවර්තනයට ලක් කරන්නේ. එතකොට අත්‍තර මේක අර ශිෂ්ටාචාරය ගැන හදපු විශේෂම අපි දන්නවා නූතන යුරෝපීය ශිෂ්ටාචාරය අපවිටම තමන් ශිෂ්ටයි කියලා හිතනවා. ඒකම අපේ වගේ රටවල් වල ඉඳලා ඔස්ට්‍රේලියාව ඉඳලා ආදිවාසී නැත කලින් හිටපු හොදේශිකයන් අශිෂ්ටයි කියලා තමයි ඔවුන් අර්ගීකරණය. ඔවුන් ඇත්තට මේක කිතනවා. රයිට් අපි ගත්තොත් දැන් ඔවුන් එනකොට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔවුන්නේ ආක්‍රමණය කරනකොට ඔවුන්ට සුජාත භාවයක් තියෙන ආක්‍රමණය ඇතුළ ඔවුන් තුළම මේ අපි කරන්නේ හොඳ වැඩක්. මේ අපි කරන්නේ මේ ඉතාම අශිෂ්ට ගෝත්‍රික ආදිවාසී ජනතාව මේ ශිෂ්ට කරනවා. ඔවුන්ට අපි සංස්කෘතියක් පවරනවා. නැත ඔවුන්ට අපි ශිෂ්ට ආගමක් පවරනවා කියන ඒ අදහස තුළ තමයි ඔවුන් ඉන්නේ. එතකොට ඒක තිතාත් තමයි ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය, ඔවුන් කඩබොන විදිය, ඊට පස්සේ මේ සියල්ල ඔවුන් හැසිරෙන විදිය, දත් මදින විදිය, නිදා ගන්න වෙලාව, ඊට පස්සේ ආගම හදහීම. එතකොට මේ සියල්ලම යම්කිසි පාලනයකට ලක් කරනවා. ඉතින් මෙන්න මේ සිදුවීම තමයි මේ අපි කිව්වා මේ කිව්ව මොළිය ඇතුළු ඇගේ සහෝදරියන් දෙදෙනා මේ තුන්දෙනා එකතු වෙලා ආපු මේ ගමන ආපහු එතනින් පලා එනකොට මේ අපි යම්කිසි මේක වදගහකාරයක් නොවුණත් මේක වදගහකාරයක් ඇයි හිතන්න පුළුවන් ආකාරයේ සංස්කෘතික වදගහකාරයක්. රයිට් එක නතින් පයින් ගහනාරවට මෙව්වට මොකද ලොකුවට මේව නැති වුණා. අපි දන්නවා එතනින් පලා යන අර්ධ සොදේශික දරුදරියන්ව ඊට ආපහු ආවත උන් අල්ලගන්න පුළුවන් උනොත් ඊටම දැඩි පීඩාවකට ලක් කරනවා. ඉතින් ඒකත් චිත්‍රපටිය අපිට හැටලට ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මොළිය ඇතුළු මේ කණ්ඩායම මේ තුන්දෙනා ඊටම අප්‍රියත ධෛර්යයකින් නැවත තමන්ගේ සොදේශික ඒ උරුමය හොයාගෙන අම්මාව හොයාගෙන තමන්ගේ ඥාතීන් හොයාගෙන ඉතාම දුෂ්කර ගමනක්. ඒ කාලේ වාහන නැහැ, දැන් වගේ අපිට හයිවේ වල හදලා නැහැ, පාරවල් හරි මේ යන්න ඉතාම අපිට මම හිතන්නේ මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා ඒ ඉතාම දුෂ්කර දර්ශන. ඒ කියන්නේ ඈතට විහිදුණු අන්තයක් දක්වා තියෙන කාන්තාර, ඔවුන්ට කෑමක් බීමක් නැහැ. මේ සියල්ල මැද්දේ ඔවුන් ඔවුන් යන ගමන චිත්‍රපටි තම සංවේදී ආකාරයෙන් පෙන්වන අපි මම දන්නා ආකාරයෙන් මේ චිත්‍රපටිය ගැන මේ චිත්‍රපටියේ තියෙන යම් යම් කටයුතු වලට දායක වෙච්ච ඒ රටේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් අපි සුජාතික ඕස්ට්‍රේලියානුවන් පවා මං හිතනවා ඉතාලම කැළඹීමට පත් වෙලා තියෙන මේ සිද්ධිය යම් කිසි විදියකට මතක් කිරීම ඇතුලේ දැන් මේ චිත්‍රපටියට පාදක වෙන්නේ මම හිතන ඒක ඉතාලම වැදගත් මොලි කියන ඒ 1600 ගණන් වල හිටපු ඒ කාන්තාවගේ දියණිය. එයා තමයි එයාගේ නම වෙන්නේ ඩොරික්ස් හිල්ටින්ටන් කියන එක නේද නැත්නම් ලොගී කියලා තියා හඳුන්වනවා. එයා විසි කරපු හොතක් තමයි මේකට පාදක වෙන්නේ. ඇයත් නැවතවරක් අර ඔලී ඇතුළු කණ්ඩායම ආවට පස්සේ නැවතවරක් ඔවුන් මේ ඔවුන්ව නැවත අත්අඩංගුවට ගන්නවා. එතෙන් ඊට පස්සේ ආපහු එතනින් බේරලා ඉන්න ඔවුන්ට ලැබෙනවා මේ වගේ තම ඛේදජනක ඉරණමකට මේ ශිෂ්ට කරන ඔස්ට්‍රේලියානු සුදුදාතික ශිෂ්ට කරන ව්‍යාපෘතියට ඉතාම දැඩි ලෙස මුහුණ දීමක් මේ චිත්‍රපටියේ ඇතුළේ අපිට පෙන්නනවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ මේක දැන් වෙනස් වෙන්නේ විශේෂයෙන්ම 2008න් පස්සේ ඔය ඔස්ට්‍රේලියානු වගමැතිවරයෙක් හිටියා කෙවින් ප්‍රොඩ් කියලා. එයා ඇතුළු අය මේ පාර්ලිමේන්තුවේ යම් යම් ආකාරයකට මේක සම්බන්ධයෙන් සමාව ඇදීමක්. ඒ කියන්නේ ඒ වෙච්ච අපි කියන අහිමි කරපු પરම්පරාව විශේෂයෙන්ම සුදේශිකයන්ව මෙහෙම අරගෙන ඇවිල්ලා මර්ධනය කළා මේක extra પરම්පරාවම අතුගාලා දාපු ඒ ගමන ගැන යම්කිසි සංවේදනයක් ඇති වෙන්නේ ඔස්ට්‍රේලියානු සුදු ජාතික ආණ්ඩුවට විශේෂයෙන්ම තැන්ත අවුරුදු කිහිපයකට කලින්. ඒකත් මම හිතන අපි සලකන්න ඕනේ. ඒ කියන්නේ 2010 සහ 74 කාලය තුල තමයි මේක සිද්ධ වුනේ. අපි කියන මේකට තම බලෙන් ශ්‍රීයකරණය කරනවා. ඒක එක්තරා ආකාරයක අපරාධයක්. ඒක මේ සම්බන්ධයෙන් වන්දි ලබා දීමක් වුණත් ඇත්තටම සිද්ධ වුනේ දීර්ඝ මේ අරගලයක් ඇතුලේ. ඉතින් මේ චිත්‍රපටිය මම හිතනවා හැමෝම බලන්න ඕනේ එක. මෙන්න මේ ඡේදවාචකය, මෙන්න මේ සාහසික අපරාධය කොයිතරම් සියුම්ම සිද්ධ වුණාද කියන කාරණය සායකට එරෙහිව සුදේශික ජනතාව අතරින්ම හැලෙනගුණු අරගලයේ ස්වභාවයත් මම හිතනවා මේ චිත්‍රපටියේ තාර සංවේදී ආකාරයෙන් අපිට ඉදිරිපත් කරනවා කියලා.
ඔද මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන ඔස්ට්‍රේලියාවේ සුදේශික ළමුන් තිදෙනෙක් ඔවුන් තමන්ගේ රංගනය ඔස්සේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට ඔවුන්ව බලෙන් කාවැද්දීමට දරන උත්සාහය තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ කොයිතරම් දුරකට දේශපාලනිකමේ සහ සිනමාමය වශයෙන් පෙන්නුම් කරනවද උළුප්පල තියෙනවද කියලත් දැනගන්න කැමතියි.
නිපුණ මම හිතන්නේ අපි දන්නවා චිත්‍රපටියේ තාම වැදගත් අවස්ථා කීපයක්ම තියෙනවා. දැන් මුලිය ඇතුළු මේ කණ්ඩායම ඔවුන්ව අපි හිතනවා මේකේ මම හිතනවා සිනමාත්මකයේ පැත්තෙන් කියන්නේ සිනමාව රැගෙනීම පැත්තෙන් මම හිතනවා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා කියලා. මොකද අපි දකිනවා මේ ගැරියන් තිදෙනව රැගෙන යන අවස්ථාව විශේෂයෙන්ම දැන් එතන ඉන්න චරිතය සුභකාලිය අවසලගෙන මිස්ටර් නෙවිල් ඒක රහු තමයි මේ සියලුම පාලන ගන්න මේ සියලුම අර කියන කුවර් ගම්මානයට මේ දරුවන් පැහැරගෙන යෑමේ ඒ ශිෂ්ට කරන පරිපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඔහු. හැබැයි මේ ආදිවාසීන් ඔහු හඳුන්වන්නේ මිස්ටර් ඩෙවිල් කියලා, يعني යක්ෂයා කියන අර්ථයෙන්. ඉතින් මම හිතනවා ඒ අවස්ථාව විශේෂයෙන්ම ඔහු සහ ඔහුගේ අනිකුත් මේ සුදු ජාතික නිලධරයන් කලාදරියන් තිදෙනා පස්සේ ලුහු බැඳ යන ආකාර විශේෂයෙන්ම ඒ ඔවුන් තිදෙනාව අම්මවගෙන් උදුරගෙන අර වාහනයක් ඇතුළට ගාල් කරගෙන ඒ යන අවස්ථා මම හිතනවා විශේෂයෙන්ම ඒ අර්ධ වාර්තා සිනමා කෘතියක් ඇතුලේ මම හිතනවා තාම සංවේදනීය ඓතිහාසික නිමේෂයක් අපිට සමීප කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ සිනමාව ඇතුලේ මම දකින්නේ මේක ඒ කියන්නේ විශාල වශයෙන් අපි දන්න සිනමා තාක්ෂණික ප්‍රමෝපායන් සහ අපි කියන සිනමා චින්තනය තාම ඉහලින්ම භාවිතා කළා කියලා කියන්න බැරි වුණත් මම හිතන්නේ සිනමාවේ මූලික රාමුව තුළ ඒ අවශ්‍ය කරන ඒ හැඟීම් අපිට මේක දනවන්න ප්‍රේක්ෂකයාට මෙයාපු ඓතිහාසික අපරාධය විශේෂම සුදු ජාතික පරිපාලකයන් සහ ඒ යුගයේ ආණ්ඩුව මේ ඊනියා ශිෂ්ට කරන ස්වීය කරන ව්‍යාපෘතිය කොයිතරම් සාධාරණීකරණය කරන්න හදපු තර්ක, ඒකට හදපු භාෂාව, ඒකට හදපු ස්වභාවය මම හිතනවා චිත්‍රපටියේ ඒ අවශ්‍ය පරිමාවෙන් ඉඟි කරනවා. මම අනිත් එක තමයි තමයි වැදගත් එක තමයි මේ ස්වදේශික අරුදරියන්ව අත්අඩංගුවට අරගෙන උන් පලා යනකොට උන්න පැහැරගෙන යෑම ඔවුන්ගේ පිටිපස්සේ ලුහු බැඳීමටත් මවුන් යොදාගන්නේ ස්වදේශික ජනතාවමයි. ඉතින් මම හිතනවා ඒ අවස්ථාවේ චිත්‍රපටියේ තාම තීරණාත්මකව මේ අපිට අභිමුඛ කරලා තියෙනවා. ඊළඟ එක තමයි මම හිතන්නේ මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා අර විශේෂ කැම්ප් එක, ඒ හදලා තියෙන මුවර් රිවර්ස් නිවාස සංකීර්ණය, ඊට පස්සේ ඒක ඇතුළේ ඇති කරන විශේෂයෙන්ම අර ඊනියා ශිෂ්ටකරණ, ඊනියා වික්ටෝරියන් සුදු ජාතික ඊනියා ශිෂ්ටකරණ ව්‍යාපෘතිය සංස්කෘතික ශිෂ්ටකරණය පිළිබඳ කාරණා සිද්ධ වෙන ආකාරය, ඒ සියල්ලත් එක්ක මේ හදරියන් විශේෂයෙන්ම මොලි ඩේසි සහ පැත්තේ ග්‍රේසි සහ මේ තුන්දෙනාම කොහොමද ඒකත් එක්ක ඔයගොල්ලෝ රියැක්ට් කරන්නේ, ඒ කරන ව්‍යාපෘතිය ඔවුන්ව ඇතුළත් කරගන්න සමත් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ අතීතය, ඔවුන්ගේ ජීවිතය බැඳලා තියෙන අම්මත් එක්ක, ඔවුන්ගේ ජීවිතය බැඳලා තියෙන ස්වදේශික පවුලත් එක්ක තමන්ගේ. ඉතින් මේ සියලුම කාරණා මේ චිත්‍රපටියේ මම හිතන්නේ අපිට මෙන්න මේ දුරස්තකරණය කියන එක්තරා විදිහකට සුදු ජාතික ශිෂ්ට ව්‍යාපෘතිය එනවා, අනිත් පැත්තෙන් ඒකට අවශෝෂණය නොවි විශේෂම ස්වදේශික ජනතාව තමන්ගේ ආත්මය සොයා යෑමේ ඒ මොහොත මම හිතනවා සිනමාත්මකව ඉතාම හොඳින් රාමුකරණය කරලා තියෙනවා. ඒක නිමිදෙක්ම අපි අකිනාර අපි කියන දීර්ඝ විශේෂම කාන්තාර දීර්ඝ දර්ශන ඔවුන්ගේ හඹායම් ඒකම ග්‍රේසි වගේ කෙනෙක්ට ඊට පස්සේ ඇයට යන්න වෙන එක, ඊට පස්සේ ඔවුන් වෙන් වෙනවා, ඊට පස්සේ දෙන්නෙක් විතරක් ඉතුරු වෙනවා, ඔවුන් නැවත හැරගැනීම වලට ලක් වෙනවා. ඒකම රාත්‍රී දර්ශන විශේෂයෙන්ම අදරියන්ව ආරක්ෂා කරන්න යන අවස්ථාවල පවා නැවත සුදු ජාතිකයන්ගේ ග්‍රහණයට මේ ලක්වන්න සිදු වෙන එක. මම හිතනවා මේ සියල්ල සිනමා තාක්ෂණය අවශ්‍ය කරන ඒ අර්ධ වාර්තා සිනමා කෘතියකට අවශ්‍ය වෙන මාත්‍රුවෙන්, ඒ මාත්‍රාවෙන් මේ චිත්‍රපටිය ඒ අවශ්‍ය සාකච්ඡාවට මම හිතන්නේ අපිට විවෘත කළා තියෙනවා. ඒක ඉතාම වැදගත් කියලා මම හිතනවා.
හොඳයි, විදර්ශන දැන් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී ඒ සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණික පැත්තත් සාකච්ඡා කිරීම වැදගත් කියලා මම හිතනවා. ඉතින් මේ තාක්ෂණික ක්‍රමෝපායන් සම්බන්ධයෙන් ඔබ මොන වගේ මතයකද සිටින්නේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් අවධානයක් යොමු කරමු විදර්ශන.
නිපුණ මම හිතන්නේ මූලිකවම දැන් අපි දැන් මේ සිනමාවේ තාක්ෂණය කියලා හඳුනා ගන්න දේ කියනවා මේ ඒ කියන්නේ සිනමාවේ අර ශිල්පීය ගුණය කියන එක තමයි අත්‍තරම තාක්ෂණීය අන්තර්ගතය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටියේ ඒ අවශ්‍ය විශේෂම සිනමා රාමුකරණය අපි කියනවා ඒකට විශේෂම කැමරාව හරහා ඒක සිනමාවේ දර්ශන ග්‍රහණය කර ගැනීම, අනිත් පැත්තෙන් එඩිටින්. මම හිතනවා මේ චිත්‍රපටය තමයි වැදගත් කාර්යභාරය කරන්නේ සංස්කරණ භූමිකාවෙච්ච. අපි දන්නවා සංස්කරණය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. මොකද සිනමා කෘතියක තියෙන මූලික අමුද්‍රව්‍ය, ඒක රූපගත කිරීමෙන් පසු ඒ ලැබෙන අමුද්‍රව්‍ය වලින් වෙනත් චිත්‍රපටයක් වුණත් ලබන්නේ හදන්න පුළුවන් සංස්කාරකවරයාගේ භූමිකාවකට. ඉතින් මම හිතන්නේ විශේෂම අධ්‍යක්ෂවරයා සහ සංස්කාරකවරයා අතර මෙතනවා සංවාද විශේෂම මේ අර්බුදය මේ ඕස්ට්‍රේලියානු සුදු ජාතික මේ සමාජයේ අපි මම කතා කරපු අර අතීත පනත් ගෙනෙල්ලා ඒ කරපු ඓතිහාසික සිදුවීම ප්‍රේක්ෂකයා තුළ යම් දේශපාලන කම්පනයක් නැත්නම් සමාජ දේශපාලන කම්පනයක් ඇති කිරීමේ උවමනාව මත නැත්නම් ඒ ඉන්සයිට් එක අපි තුළ ඇති කරන්න ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්න අවශ්‍ය වෙන ආකාරයේ මේ සිනමා කෘතියේ කැමරා සහ සිනමා රාමුකරණය සහ සංස්කරණය මම හිතනවා ඉතාම සියුම භාවිතා කරලා තියෙනවා. මොකද අනිත් අතින් මේක මම හිතනවා අර මේ අර්ධ වාර්තා චිත්‍රපටියකට අවශ්‍ය කරන අර අපි මේ හැම සිදුවීමක්ම නිකන් අපේ ලීනිය එක දිගට ගලා යන ලීනිය මෙවැනි ආකෘතියක් වෙනුවට යම් ආකාරයකට ඉතාම ඉක්මන් ඡේදන රයිට් අපි ගත්තොත් යම් සිදුවීමකට මේ ඉන්න ලදරියන් නනු මේ මෙලබෙනකොට ඒ සිදුවීමෙන් පස්සේ වෙන්න පුළුවන් ඊළඟ ප්‍රතිවිපාකයට තමයි ඊට පස්සේ වෙන ආකෘතිය හැරෙන්නේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ ඉක්මන් සා අවශ්‍ය ප්‍රමාණය, ඒ කියන්නේ වාර්තා චිත්‍රපටයක් බොහෝ විට මම හිතන ගමන් කරන්න පුළුවන් වෙනවා අර සියලුම දේ වාර්තා කිරීමේ දිශාවකට. ඒ වෙනුවට මේ චිත්‍රපටිය මම හිතනවා ඒ අවශ්‍ය මූලික තේමා නැත්නම් අපි කියනවා තේමාත්මක හරය වෙතට හැඩි අවධානයක් යොමු කරමින් ඊට අවශ්‍ය වන ආකාරයෙන් තමයි සිදුවීම් මේ සිනමා රාමුකරණයකට ලක් කරලා තියෙන්නේ. සා සංස්කරණය ඇතුලේ මේ සියල්ල මම හිතන ඒ ඛණ්ඩනයන් ඒ අවශ්‍ය අවස්ථාව වඩාත්ම අපිට කියන මොකක්ද කියන මොඩර්න් රියැලිටි කියන එක අපිට මේ සිනමාවෙන් කියන අපිට අමුවෙන්ම කියන්න පුළුවන් යථාර්ථයට වඩා ගිය යම් කිසි අපි කියන සහනුකම්පණයක් ඇති කිරීමේ දිශාවට මම හිතනවා මේ සිනමා අමුද්‍රව්‍ය ටික තම හොඳින් ශිල්පී ආකාරයෙන් හසුරවල තියෙනවා. මම මේකෙන් කියන්නේ මේ චිත්‍රපටි මේ විශිෂ්ටම චිත්‍රපටයක්. නමුත් මෙතන සිනමාව තුළ එන අර්ධ වාර්තා සිනමාවක් තුළ ඓතිහාසික දේශපාලන ඛේදවාචකයක් සිනමාවට ග්‍රහණය කර ගැනීම ඇතුලේ මම හිතනවා අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටියට සාධාරණයක් කරන්න සම්මාකාරයකට සමත් වෙලා තියෙනවා කියලා.
හොඳයි, අපි මෙවර නුදුටු සිනමා විශේෂංගෙන් සාකච්ඡා කළේ ඔස්ට්‍රේලියාවේ සුදු ආණ්ඩුව යටතේ 20 වැනි සියවසේදී ඔවුන්ගේ සංස්කෘතියට අනුගත කරන ස්වදේශික ප්‍රජාව පිළිබඳ වන සංවේදී ඔස්ට්‍රේලියානු සිනමා කෘතියක් වන රැබිට් ප්‍රූෆ් ෆෙන්ස් කියන සිනමා කෘතිය සම්බන්ධයෙන්. මේ විචාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධුනේ සිනමා විචාරක විදර්ශන කන්නංගර. එමනම් අපි මේ මාසයට මේ විශේෂංගෙන් සමුගන්නවා. අපි ලබන මාසයේ තවත් සුවිශේෂී වූ සිනමාකරුවෙකු හෝ සිනමා කෘතියක් සම්බන්ධයෙන් හරවත් විග්‍රහයකුත් එක්ක නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
ලොදුටු සිනමාව
සෙලියුලොයිඩ් පටියෙන් පිටපැන යථාර්ථය පිටපත් කරන SBS සිංහල ගුවන්විදුලියේ මාසික සිනමා සංවාදය ලබන මාසයේ අවසාන බ්‍රහස්පතින්දාත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.